ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
ඉදිරි ජනාධිපතිවරණයත් සමගම ලාංකීය දේශපාලනයේ ඉතාමත්ම උණුසුම් කාලවකවානුවක සැරිසරද්දී අපි සුපුරුදු පරිදි අද සඳුදා දවසේ අද සැප්තැම්බර් මාසයේ 16 වෙනිදා ශ්‍රී ලංකාවේ මීළඟ 9 වෙනි ජනාධිපති තෝරාපත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සඳහා තවත් දින 4යි තියෙන්නේ. 5 වෙනි දවසේ 21 වෙනිදා මැතිවරණය පැවැත්වෙනවා. ඉතින් මේ උණුසුම් කාල සීමාවේදී අපිත් සූදානම් පුරුදු විදියට ලාංකීය දේශපාලනයේ මේ වෙනකොට අපිට වාර්තා වෙමින් තියෙන මේ උණුසුම් තොරතුරු කතා බහ කරන්න පුරුදු විදියට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ෙන් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අදත්. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලුක්ෂි.
අපි මුලින්ම කතා බහ කරමු. මේ වෙනකොට බොහෝ දිනක් බලා සිටිනවා මේ මැතිවරණය සමයේ යම් කිසි වූ කලබගෑනියක් සිදු වේවිද කියලා මේ පැතර යන යම් යම් ආරංචිත් එක්ක. මේ වෙනකොට ජනප්‍රිය ධාරාවේ සිටින අපේක්ෂකවරුන් අතරින් අනුර කුමාර දිසානායක ජාතික ජනබල වේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකවරයා මේ සම්බන්ධව යම් අදහසක් ප්‍රකාශ කරලා තිබුණා. අනුර මොනවද මේ ගැන කියන්නේ? අපි කැමති ඒ පිළිබඳව මුලින්ම දැනගන්න.
ඔව්, පැති කීපයක් ඔස්සේ අනුර දිසානායක ජාතික ජනබල වේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කතා කරා ඔය 22 සම්බන්ධයෙන්. එකක් තමයි යම් කලබලකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක. අනෙක් පැත්තෙන් ජාතික ජනබල වේගයේ යම් මේකෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා බලය තහවුරු කරගත්තොත් එතනින් එහාට ඒ බලය තවදුරටත් තහවුරු කරගන්න, يعني බලය ලබා ගත්තොත් බලය තහවුරු කරගන්න මොනවද කරන්න කියන කාරණේ සම්බන්ධයෙන්. ඔව්, යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවේද, කලකෝලහල ඇතිවේද කියන එකට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා උත්තර දුන්නා. ඔහු කිව්වේ ලංකාව ඉතිහාසයේ එහෙම දේවල් වෙලා තියෙනවා, ආණ්ඩු දිනුවම් පස්සේ ප්‍රතිපාක්ෂකයින්ට ගහනවා, වෙඩි තියාගන්නවා, පළවා හැරීම් සිද්ධ කරනවා, කළු තෙල් ගහනවා. ඉතින් මේවා ඉතිහාසයේ වෙලා තියෙන දේවල්. රට ඉල්ලන්නේ මේ වෙනසක් නම් ඒ සියල්ලේ වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා සියලු වෙනස මේකක් එහෙම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ හින්දා ඒ තත්ත්වයක් වෙනස් කරන්න අවශ්‍යයි කියන එක තමන්ට ඡන්ද ලබා දෙන කණ්ඩායම් දන්නවා කියන එක අනුරදිසානායක මහත්මයා සඳහන් කළා. එතකොට මේ නොගැලපෙන සංස්කෘතියක් වෙනස් කරන්න කටයුතු කරනවා කියලා ඔහු කිව්වා. එතකොට ඔහු කියන්නේ බලය ලබා ගත්තට පස්සේ, දිනුවට පස්සේ ගහන්නේ මොකටද කියන එක තමයි ඔහු අහන්නේ. ඒක දේශපාලනික වශයෙන් තමන්ට අවාසි, එහිඳ අවශ්‍ය සාමකාමී තත්ත්වයක් නිර්මාණය කරන්න, නියතුඩකින්වත් කෙනෙකුට හානියක් සිදු නොවෙන්න කටයුතු කරනවා. හැබැයි වෙනත් දේශපාලන පක්ෂවල වේදිකාවල මේ සම්බන්ධයෙන් ඇහෙනවා කියලා කියන්නේ ඒ අය මෙවැනි කුමන්ත්‍රණයක ඉන්නවද කියලා හොයලා බලන්න ඕන කියලා ඔහු අදහස් පළ කළා. දෙවෙනි කාරණය, බලය ලබා ගත්තොත් බලය තහවුරු කරගන්නේ කොහොමද? බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි NPP එක බලය ගත්තොත්, මාලිමාව බලය ගත්තොත්, පාර්ලිමේන්තුව ඉන්නේ 3 දෙනයි, 3 දෙනෙක් කැබිනට් එකක් හදලා කොහොමද මේක කරගෙන යන්නේ කියලා. අනුරදිසානායක මන්ත්‍රීවරයා ඒකටත් උත්තර ලබා දුන්නා. යම් විදියකට බලය ලබා ගත්තොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මාසයකමාරක් විතර කාලයක් යනවා ඡන්දයක් තියලා අලුත් පාර්ලිමේන්තුවට සභිකයින් පත් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් මාසයකමාරක් විතර කාලයක් රටේ කැබිනට් මණ්ඩලයේ රැස් නොවී ඉන්නත් පුළුවන්, එහෙම තීරණ නොගෙන ඉන්නත් පුළුවන්. එවැනි තත්වයන් තියෙනවා. හැබැයි හදිසි ආපදාවක් වුණොත් පාර්ලිමේන්තුව කැඳවලා කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඊට ව්‍යවස්ථානුකූල පදනමේ කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා කියලා ඔහු සඳහන් කළා. ඔහු විකල්ප තුනක් ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනන්ව සඳහන් කළා. එකක් තමයි තමන් ජනාධිපති වුණොත්, අනුරදිසානායක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වුණොත් පාර්ලිමේන්තුවේ ඔවුන්ට තව මන්ත්‍රී ධුරයක හිදෙසක් පවතිනවා. ඒක පුරවල එතකොට ඔවුන්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු 4 දිනක් ඉන්නවා. 4 දිනාගේ කැබිනට් එකක් හදන් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නම් විෂයන් ජනාධිපතිවරයාට උඩට පවරලා ඒක ගැසට් කරලා ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් හවුල් කරගත්තු ආණ්ඩුවක් අනිත් අය එකතු කරගත්තු බාහාරකාර පාලනයකට යන්නත් පුළුවන්. ඒ විසඳුම් තුනම ඔවුන්ට අනුගමනය කරන්න හැකියාව තිබෙනවා. එහෙනම් ඒ වෙලාවේ ඊට සුදුසුම දේ මොකක්ද කියලා තෝරනවා, තහවුරු කරනවා කියලා ඔහු කිව්වා. ඡන්දේ අවසාන කාලෙදී ලංකාවේ දේශපාලනය කොහොමත් කඳවුරු දෙකකට බෙදුනා. මේ පාරත් එහෙම කඳවුරු දෙකකට ඉදිරි සතියේ බෙදෙන්න ඉඩ තියෙනවා. ඒක එක කඳවුරක් Taman, අනෙක් කඳවුර කවුද නායකත්වය දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න අමාරුයි. හැබැයි Tamanගේ කඳවුරයි තවත් කඳවුරකෝයි අතර තරංගයක් බවට අවසානයේ මේ ජනාධිපතිවරණ සරණපත් වෙයි කියලා ඔහු අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණා.
හොඳයි මනෝජ්, දැන් අර මේ ඔබත් සඳහන් කරපු ආකාරයට මන්ත්‍රීවරු 3 දෙනයි ඉන්නේ, එහෙමනොත් එහෙම මොකද කරන්නේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක අපේක්ෂකවරයා තේරිපත් වුණොත්? එතකොට කැබිනට් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ඒ පිළිබඳව අනුර කුමාර දිසානායක එක්තරා අවස්ථාවකදී සඳහන් කළා තිබුණා. ඒ පිළිබඳව ඔහුගේ අදහස් ඍජුව මේ අවස්ථාවේදී මම එකතු කරගන්න කැමතියි. මේ ඔහු ඒ පිළිබඳව පළ කරපු අදහස
ඇත්තම ගත්තොත් දැන් පාර්ලිමේන්තුව විසිරුවා හැරුණාම ඊළඟ මහමැතිවරණ තෙක් අන්තර්කාලන පොඩි මාසික ආමාරකව කාලයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මාසික ආමාරක කැබිනට් මණ්ඩල රැස් වෙන්නේ නැහැ, තීන්දුව తీරන ගන්නෙත් නැහැ. නමුත් හදිසි ආපදා තත්ත්වයක් මතුවුණොත් කැඳවා ගැනීම සඳහා අවස්ථාවක් තිබිය යුතුයි. එතකොට අපි ඒ කාලය පියමං කර ගැනීම සඳහා අපේ ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන තිබෙනවා. එකක් අපිට පුළුවන්, මම ඉවත් වුණාට පසුව තව මන්ත්‍රීවරිය පත් කළ හැකි. උතර අපි හතරයි, මේ හතර දිනාගේ කැබිනට් මණ්ඩල කරලා පිටවගෙන යන්න පුළුවන්. ඒක ව්‍යවස්ථානුකූල. ඒ වගේම විෂයන් අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ගැසට් කරලා ඒ විදිහට අමාත්‍යංශ පොත්‍ර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් අය හවුල් කරගත්තු භාරකාර පාලනයක් පිළිබඳව නම් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඔක්කොම ව්‍යවස්ථානුකූල. ඒ නිසා අපි ඒ පියවරයන් තුනෙන් වඩාත් උචිත පියවර අනුගමනය කිරීම තමයි අපේ අපේක්ෂාව.
හොඳයි, අපි මීළඟට සමග ජන බලවේගය පැත්තෙන් ඇහෙන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි. යාපනයේ පැත්තෙන් මේ සමග ජන බලවේගය සඳහා සූදානම් කරමින් තිබුණු රැස්වීමක් නවත්තන්නට සිද්ධ වුණා කියලා තොරතුරක් වාර්තා වෙනවා මනෝජ්. විශේෂයෙන්ම මේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස සහ ජීඑල් පීරිස් එකතුව මේක සූදානම් කළේ. හැබැයි යාපනයේ දමිල පක්ෂවල ඔවුනට තියෙන සහයෝගය පිළිබඳව යම් ගැටලුවක් මතුවීම නිසා මේ රැස්වීම තියන්නට හැකියාවක් ලැබුණේ නැහැ කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. දැන් එතකොට යම් ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙමනම් TNA එක කොයි වගේ මතයකද මේ වෙලාවේ ඉන්නේ කියලා අපිට විමසා බලන්න. මම කැමති මනෝජ් මේ සම්බන්ධව තියෙන වාතාවරණය පිළිබඳව වෙන තොරතුරු ඊළඟට විමසා දැනගන්න.
ඔව්, ඊළඟේ තමිල් අරුසු පක්ෂයේ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක එක්කාසුවකින් තමයි TNA එක දෙමළ ජාතික සන්ධානය සමන්විත වෙලා තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙනවා කියලා සඳහන් කළා. ඊට පස්සේ අපි පසුගිය වැඩසටහනේදී කිව්වා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මාවේ සේනාධිරාජ මන්ත්‍රීවරයාව හම්බ වෙලා කතා කරපු වෙලාවේ යම් ආකාරයකට ඔවුන් රයිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න සූදානම්කුත් තිබුණා කියලා. ඉතින් ඒ අනුව ඉලංගේ තමිල් අරසු කච්චි ජනාධිපතිවරණයේ තමන්ගේ සහයෝගය කාටද ලබා දෙන්නේ කියන එක යම් විදිහක අවිනිශ්චිතතාවයක් තිබුණා නම් ඒක මේ රැස්වීම නොපවත්වන්න හේතුවක් වුණා කියලා වාර්තා වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයාට සහාය පළ කරන්න තමයි ඉලංගේ තමිල් අරසු කච්චි යාපනයේ දේශපාලන රැලියක් සංවිධානය කරලා තිබුණේ. මේ රැලියට සහභාගී වෙන්න ජීඑල් පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගේම ජලනි ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ බිරිඳ ඒ අවස්ථාවට ගිහිල්ලා තිබුණා. නමුත් එතන රැලියක් තියන්න තරම් සෙනගක් ඇවිල්ලා නැති නිසා ඒක සංගීත ප්‍රසංගයක් පවත්වන්න සංගීතක මණ්ඩලයේ කටයුතු කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොම වුණත් පස්සේ මේ තීරණය වෙනස් වුණු බවට ආරංචි පැතර ගිහිල්ලා තිබුණා. කොමනත් ඉලංගේ තමිල් අරසු කට්ටි පක්ෂයේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන තීන්දුව වෙනස් කරලා නැහැයි කියලා පෞගිය බ්‍රහස්පතින්ද මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. ඒකත් එක්ක ඒ බව තහවුරු වුණාය කියන කාරණය දැන් සමාජගත වෙමින් තිබෙනවා. හැබැයි රැස්වීම තියෙන වෙලාවේ එහෙම තහවුරු වීමක් නොවුණු නිසා, ප්‍රමාණවත් ජනතාවක් සහභාගී නොවුණු නිසා රැස්වීම කැන්සල් අවලංගු කරලා ඔවුන් නැවත ඇවිල්ලා තිබුණා ජලන ප්‍රේමදාස සහ ජීඑල් පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.
TNA ප්‍රධාන පක්ෂය ඉලංගේ තමිල් අරසු කච්චි පිළිබඳව තවදුරටත් තොරතුරු විමසා දැනගන්න කැමති මනෝජ්. මේ වෙනකොට අපිට ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ TNA දැන් කොටස් කීපයකට බෙදලා ඉන්නවා කියලා, විවිධ පාර්ශව සඳහා සහයෝගය ලබා දෙනට උන් කැමැත්තෙන් ඉන්නවා කියලා. කට්ටියක් සජිත් එක්ක, තව පිරිසක් රනිල් එක්ක, තව පිරිසක් දෙමළ අපේක්ෂකයත් එක්ක, මේ වගේ නොයෙකුත් මත තියෙනවා. දැන් ඒ අතරතුරේදී අපි දැක්කා මේ TNA ප්‍රධාන පක්ෂය ඉලංගේ තමිල් අරසු කච්චිහි නායකයා මාවේ සේනාධිරාජා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහත් එක්ක යම් සාකච්ඡාවක නියැලුණා. එතකොට ගොඩක් අය බලාගෙන හිටියා එහෙමනම් මාවේ සේනාධිරාජා ඇතුළු තව පිරිසක් කෙලින්ම නිල වශයෙන් ප්‍රකාශයක් කරයිද ඔවුන් සහයෝගය ලබා දෙන්න ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට කියලා. හැබැයි එහෙම එකක් අහන්න ලැබුණෙත් නැහැ. නමුත් රනිලුයි මාවේ සේනාධිරාජයි නැවතත් හමු වෙලා තිබුණා. එhmenan අපිට මේ තියෙන තොරතුරුත් එක්ක යම් දල අදහසක් ගන්නට පුළුවන් වේවි යාපනයේ ඡන්ද කොයි පැත්තට වැඩිපුර බර වේවිද කියලා. මේ මාවේ සේනාධිරාජා සහ රනිල්ගේ ගනුදෙනුව මොකක්ද? දැන් මේ ආයිත් හමු වෙලා තියෙන්නේ ඇයි?
ඔව්, රනිල් ක්‍රමසිංහ ජනාධිපතිවරයා මාවේ සේනාධිරාජා මන්ත්‍රීවරයාව හම්බ වෙලා තිබුණා. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ මතය විමසලා තිබුණා. චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ මතය විමසලා තිබුණා. ඒත් එක්කම ශානකෙන් රාසමාණික මන්ත්‍රීතුමාට කතා කරා කියලා තොරතුරු වාර්තා වෙනවා. කොමුණත් යාපනයේ ගිය වෙලාවේ ඔහු මාවේ සේනාධිරාජා මන්ත්‍රීවරයා මුණ ගැහිලා ඒ අවස්ථාවට ශ්‍රීධරන් මන්ත්‍රීවරයාවත් ගෙන්න ගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් එන්න පුළුවන් තරම් දුරක ඒ වෙලාවේ නොහිටපු නිසා දුරකථනයෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට ඔහුත් කියලා තියෙනවා තමන් රනිල් ප්‍රමසිංහ මහත්මයාත් එක්ක ඉන්නවා, සමහර පැතිවල දෙමළ පොදු අපේක්ෂකයාට ඡන්දය දෙනවා. ඒ වගේ තැන්වල දෙවනි මනාපය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දෙන්න කියලා අපි කියලා තියෙනවා. එහෙම ඌ කියලා තියෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අහලා තියෙනවා වන්නි මන්ත්‍රීවරයා චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ අදහස කොහොමද කියලා. එතකොට ඔහුත් ඉන්නේ තමන්ගේ ස්ථාවරයේ කියලා ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. එතකොට මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උතුරේ ඡන්දය සම්බන්ධයෙන් ජනමතයේ හැසිරීම පිළිබඳව යම් තක්සේරුවක් ලබාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. තවත් තොරතුරක් වාර්තා වුණා දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව නියෝජනය කරන ශානකයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයාට ජනාධිපති කාර්යාලයෙන් කෙනෙක් කතා කරලා ජනාධිපතිට සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් මන්ත්‍රීවරයා කියලා තියෙනවා මේ වෙලාවේ එහෙම කරන්න අමාරුයි කියලා. මොකද ඔවුන් පක්ෂයක් විදිහට සන්ධානයක් විදිහට සයිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන්න තීරණය කිරීම හේතු කරගෙන. ඒත් එක්කම මමත් දැක්කා ඊයේ දවසේ සයිත් ප්‍රේමදාස මහත්තුමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන් මහලාව ඇතුලේ සමාජ මාධ්‍ය ඔස්සේ ශානකෙන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දී යුත්තේ ඇයි කියලා ඔහුගේ අදහස් දැක්වීමකුත් කරලා තියෙනවා. එතකොට ඔහු ඒ වෙනුවෙන් මේ වෙනකොට පිණී ඉඳලා තියෙනවා ශානකෙන් රාසමාණික්කම් මන්ත්‍රීවරයාත්. එතකොට දෙමළ ජාතික සන්ධානයේ ගත්තු තීරණය අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන බව එතනින් පෙනී ගිහිල්ලා තියෙනවා. නමුත් මාවේ සේනාධිරාජා ශ්‍රීධරන් චාල්ස් නිර්මලනාදන් කියන මන්ත්‍රීවරුන්ගේ යම් සහයෝගයක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බවක් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වලින් තහවුරු වෙලා තියෙනවා, සඳහන් වෙලා තියෙනවා දිලුච්චි.
ඔව්, TNA එක ද්‍රවිඩ ජාතික සන්ධානයේට පක්ෂ හතරක් ඇතුළත් වෙනවා. ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ ප්‍රධාන පක්ෂයේ විදිහට ඊලංකේ තමිල් අරසුකච්චි, දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානයේ සහ දෙමළ ඊලාම් විමුක්ති සංවිධානයේ කියන මේ පක්ෂ හතර ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේට අයත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් දැන් මේ වෙනකොට ඉන්නවා. දැන් එහෙම බැලුවාම උතුරු පැත්තේ දෙමළ ජනතාවගේ ඡන්දය කොයි පැත්තට වැඩිපුර තියේවිද කියලා අපිට දල අවබෝධයක් ගන්න සිදුවන මේ සිදුවන සාකච්ඡා සහ උන් සිදු කරන ප්‍රකාශ හරහා. ඒ වගේම නැගිනිහිර පැත්තේ දෙමළ ජනතාවගේ ඡන්දය කාටද කියන ප්‍රශ්නෙත් මේ වෙනකොට මතුවෙමින් තියෙනවා. ඊට අමතරව වතුකර දෙමළ ජනතාවගේ ඡන්දය කාටද කියන කාරණාව සම්බන්ධයෙන් යම් ඉඟි අපිට ලැබෙමින් පවතිනවා ලංකා කම්කරු කොංග්‍රසය හරහා. අපි මේ පිළිබඳව වැඩිදුර කතා බහ කරමු. හැබැයි අපිට යන්නට සිදුවනවා ඊළඟ විරාමයට. විරාමයෙන් පස්සේ අපි මන්නොත් සමගින් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු කතා බහ කරමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතියේ ශ්‍රී ලංකේ දේශපාලනික පුවත් විග්‍රහයේ දෙවන කොටසටයි ඔබ දැන් සම්බන්ධ වන්නේ. මා කලින් සඳහන් කරපු ආකාරයට මේ දෙමළ පක්ෂවල මේ වතුකර පැත්තේ ඡන්ද කාටද ලැබෙන්නේ කියන කාරණාව පිළිබඳවත් බොහෝ අවධානයක් තියෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යම් මතයක ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මනෝජ්, මොනවද ඒ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු?
වතුකරේ ඡන්දක් තීරණාත්මකයි. එතකොට අපි දැක්කා අල්ගම්බරන් මන්ත්‍රීවරයා, කඳුකරය නියෝජනය කරන රාධාකෘෂ්ණන් මන්ත්‍රීවරයා, එවැනි මන්ත්‍රීවරු සයිත් ප්‍රේමදාස මහතුමාට මේ වෙනකොට උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒත් එක්කම ජීවන් තොණ්ඩමන් නැමැතිවරයා සම්බන්ධයෙන් පහුගිය දිනවල කතාවක් ඇති වුණා. ඔහු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා සමහර තැන්වල කියුණා. වතුකරේ දැනට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන කණ්ඩායම්වල අකමැත්ත නිසා ඔහු සම්බන්ධ නොකරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ තත්ත්වයන් එක්ක ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා ජනාධිපතිවරයා හමු වෙලා කියලා තියෙනවා, සර් අපි සජිත් ළඟට යනවා කියලා කතාවක් තියෙනවා, මං ආණ්ඩුව දාලා යන්නේ නැහැ, ඒ නිසා විශේෂ ප්‍රකාශයක් කරන්නද කියලා ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් අහලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට ජනාධිපතිවරයා කියලා තියෙනවා ආණ්ඩුව දාලා යන්න නැත්නම් විශේෂ ප්‍රකාශ කරන්න එපා, පාඩුවේ ඉන්න කියලා සඳහන් කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. දැන් යම් භූදේශපාලන ක්‍රියාමාර්ග එක්ක, භූදේශපාලන ක්‍රියාකාරකම් එක්ක, විශේෂයෙන්ම ඉන්දියාවේ මැදිහත් වීමත් එක්ක සමහර දේශපාලන පක්ෂ තීන්දුව తీරන ගන්නවද කියලා යම් කතාවක් සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා. ගිය සතියේ ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් ලංකාවට ආවිත් ගියා. ඊට පස්සේ මේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම දමිළ ජනතාව නියෝජනය කරන කඳුකරේ සහ උතුරේ දේශපාලන පක්ෂ යම් දේශපාලන තීන්දුව ගන්න උත්සාහ කිරීම මේ පැමිණීමත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙනවද කියලා සමහර ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා. කොමනත් ඔවුන්ගේ වෙනස් වීම මත ඒවා ක්‍රියාත්මක වීමත් එක්ක ඒ පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් වේවි. කොහොම වුණත් මේ රටවල් වල මැදිහත් වීම යම් යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට බලපානවා කියන එක දේශපාලනඥයෝත් ප්‍රසිද්ධියේ කතා බහ කරලා තියෙන සිද්ධියක්.
ඔව්, තවත් කාරණයක් මට අහන්න ඕනේ මේ මනෝජ්, මොකද දැන් ඔය ජීවන් තොණ්ඩමන් සම්බන්ධව ඔය කතා බහ ඇති වෙනවානේ, දැන් සජිත්‍ර උන් සහයෝගය ලබා දේවිද කියන සැකය ඇති වෙන අතරතුරේදී තවත් සැකයක් මතුවෙනවා. මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රනිල්ට සහයෝගය ලබා දෙනවා කියලා ඒ පැත්තට හේතුණු පිරිස අතරින් ප්‍රමුඛෙක් තමයි මහින්ද අමරවීර. ඔහුත් දැන් සජිත්‍ර සහයෝගය ලබා දෙනවා කියලා ආරංචියක් යනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද මේ වෙනකොට?
ඔව් ඒක තමයි. දැන් මේ පිළිබඳවත් යම් රාවයක් පැතිරෙමින් තිබෙනවා. නමුත් තීරණයක් අරගෙන තිබුණේ නැහැ. ඔබ දන්නවා ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අරගෙන ඔවුන්ගේ කණ්ඩායමෙන් අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන නව සංධානය ඇතුළු සංධාන බීකරද්දී මූලිකත්වය අරගෙන කටයුතු කරපු කෙනෙක් තමයි මහින්ද අමරවීර ඇමතිවරයා. ඔහු තාමත් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන ඒ අතරේ තමයි මෙවැනි තීරණයක් ගන්න මහින්ද අමරවීර ඇමතිවරයා කටයුතු කරනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ඔහුත් සයිත් ප්‍රේමදාස මහතාට යම් සහයෝගයක් ලබා දෙන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා, සහයෝගයක් ලබා දෙන්න කටයුතු කරන්න සූදානමින් ඉන්නවා කියලා යම් තොරතුරක් වාර්තා වෙනවා. හැබැයි ඒ පිළිබඳ ඔහු ප්‍රසිද්ධියේ සඳහන් කරලා නැහැ තාම.
අපි බලමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් මොනවද තොරතුරු වාර්තා වෙන්නේ කියලා. එහි ජනාධිපති අපේක්ෂක නමල් රාජපක්ෂ යාපනයේදී පවත්වපු ජන හමුවකදී මේ ඉඩම් පොලිස් බලතල පිළිබඳව ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකද අපි දන්නවා 13 වෙනි අවස්ථා සංශෝධනයත් එක්ක මේ ඉඩම් පොලිස් බලතල පිළිබඳව යාපනය වගේ ප්‍රදේශයකදී ගිහිල්ලා ප්‍රකාශයක් කරනවා කියන්නේ ඒක හරිම තීරණාත්මක තත්වයක්. දැන් මොකද්ද එතනදී වෙලා තියෙන්නේ? ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ කොහොමද?
ඔව් අපි දැක්කා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලී මාලාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පෞගිය දින කීපයේ සහභාගී වෙලා තිබුණා. එතනදිත් එතුමා සඳහන් කරලා තියෙනවා මෙවැනි ක්‍රියාකාරකම් කියන්නේ අපිට රට බෙදන්න ඕනේ නෑ, රට බෙදෙන උවමනාව තියෙන කුමන්ත්‍රණකරුවන්ට, ආයෙත් යුද්ධයකට භීෂණයකට අපි ඉඩ තියන්නේ නෑ, රැල්ලට ගියායටත් ඕනනම් ඇවිල්ලා ආයෙ කටයුතු කරන්න පුළුවන් කියන අදහසෝ කියලා තියෙනවා. ඒ අතරේ තමයි උතුරේදී ගිය සතියේ දැන් යාපනය ප්‍රදේශයේ තමයි නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙලා හිටියේ. ඒ රැඳෙමින් දින කිහිපයක්ම මැතිවරණ ව්‍යාපාර කටයුතු වල ඉඳලා තියෙනවා. මේ වෙලාවේදී බොහෝ දෙනෙක් අහලක් තියෙනවා නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඉඩම් පොලිස් බලතල උතුරට ලබා දෙනවද කියලා. එහෙම දෙන්නේ නැහැ කියලා ඔවුන් සමගත් ඔහු කතා කරලා තියෙනවා. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුලත් ඔහු සඳහන් කරලා තියෙනවා, සඳහන් කළා උතුරට ඉඩම් පොලිස් බලතල ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ කියලා. ඒ අදහස ඔවුන් ආයිත් ඍජුව මතු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ගිය කණ්ඩායම් වලට ආයිමත් පොට්ටුව සමග එක්කාසුවීම් පිළිබඳවත් කතා කරලා තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් කියලා තිබුණා දැන් නාමල් එක්ක එකතු වෙලා රට දියුණු කරන්න, වැඩ කරන්න, රැල්ලට ගියායට පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අතර තොරතුරක් වාර්තා වෙනවා සමහරු කීප දෙනෙක් එවැනි මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සමග එක්කාසු වෙලා මහමැතිවරණයට ඡන්දය ඉල්ලන්න පොට්ටුව යටතේ යම් සූදානමක් තියෙනවා. ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. කොමනත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියලා තියෙනවා මැචිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියලා. එහෙම අදහසුත් හෝමාරු වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. දිලුච්චි
මේ දවස්වල ජනාධිපතිවරණ අපේක්ෂකවරු සහභාගී වෙන රැලිවලට පැමිණෙන ජනතාව පිළිබඳව ලොකු උනන්දුවක් කාගෙත් තියෙනවා. වැඩිපුර ජනතාව ඉන්නේ කොතනද කියලා බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. හැබැයි මේ විජේදාස රාජපක්ෂ සඳහන් කළ තිබුණා, ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකවරේ, ඔහු සඳහන් කළ තිබුණා මේ හරිම අපූර්වතම කාරණාවක්, මේ මුදල් මත තමයි මේ එන ජනතාව පිළිබඳව දැන් තීරණය වෙන්නේ කියලා එක එක රැලිවල. අපි දන්නවා මේ සල්ලි බත් පැකට් එකයි මත්පැන් මේවා තමයි තීරණාත්මක දේවල් ජනතාව මේවා සඳහා ගෙන්වා ගැනීමට කියන කාරණා බොහොම පොදු කතාවක්නේ ලංකාවේ. ඊට අමතරව ඊන් එහාට ගිහිල්ලා මේ යම් සමාගම් විදිහට මේවා ක්‍රියාත්මක කරනවා කියන කතාව විජේදාස කියලා තියෙනවා. මොකක්ද මේ මෙහි තියෙන සත්‍ය අසත්‍යතාවය?
ඔහු ඒ පිළිබඳව මේ මල්වතු ආම්දුරවම මුණගැහෙන්න ගිය වෙලාවේ තමයි මේ අදහස විජේදාස රාජපක්ෂ ඊටපු ඇමතිවරයා සඳහන් කරලා තිබුණේ. මේ ප්‍රකාශයෙන් මල්වතු මහානායක ආම්දුරුවත් විමතියට පත් වුණා කියලා වාර්තා වෙනවා. මැතිවරණ ප්‍රචාරක රැලිවල ලොකුවට සෙනග ඉන්නවා. දේශපාලන පක්ෂ අපේක්ෂා කරනවා, ජනතාවත් බලනවා මෙච්චර සෙනග ඉන්නේ කොහොමද කියලා. එතකොට මේ අවස්ථාවේ තමයි විජේදාස රාජපක්ෂ මැතිතුමා මෙහෙම සඳහන් කරලා තින්නේ, දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩු වෙනකන් ඕනම රැස්වීමකට ජනතාව සපයන මෑන් පවර් ව්‍යාපාරයක් කොළඹ ව්‍යාපාරිකයෙක් ආරම්භ කරලා තියෙනවා. රැස්වීම තියෙන තැන අනුව, ප්‍රවාහන සේවා අනුව, අපේක්ෂකයා අනුව ඒවා වෙනස් වෙනවා. සමහරවිට ප්‍රවාහන සේවා සහ අනිකුත් දේවල් අපේක්ෂකයා දෙන්න ඕනේ. ඒ මුණාට පස්සේ පුද්ගලයා ස්ථානයට ගිහිල්ලා දෙනවා කියලා. කොළඹ අවට රැස්වීමක් ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම් එක්කෙනෙකුට දවසකට රුපියල් 3000ක විතර මුදලක් දෙන්න ඕනේ. සාමාන්‍ය අපේක්ෂකයෙකුගේ රැස්වීමක් නම් රුපියල් 1500ක් වගේ දෙන්න ඕනේ. ඒ වගේ ගණන්වලට පුද්ගලයන් 5000ක් විතර වුණත් මේ රැලි වලට සපයන්න මෑන් පව ක්‍රමවේද යටතේ යම් පුද්ගලයන් කටයුතු කරමින් ඉන්නවා කියලා විජේදාස රාජපක්ෂ හිටපු එමතුමා මල්ලතු මහනායක හඳුරුවත් එක සඳහන් කළා.
මේ වනම් හරිම අපූරු තොරතුරු ලංකාව පැත්තෙන් එන මං හිතන්නේ ලංකාවේ පමණයිද මන්ද මේවා සිද්ධ වෙන්නේ. ජනතාව දැන් මැතිවරණ ප්‍රචාරණ රැලිවලට යන්නෙත් සහභාගී කරවන්නෙත් මෑන් පවා ආයතන. ඒකත් හරිම අපූරු කතාවක්. ඊළඟට අවධානය යොමු කරන්න කැමති මේ IMF එක සම්බන්ධ වන වාර්තා වන තොරතුරු. මොකද අපි දකිනවා මේකත් මේ මැතිවරණ වේදිකාවල ප්‍රධානතම කතාවක්. IMF එකත් එක්ක මේ වර්තමාන ආණ්ඩුව සිදු කළ තියෙන ගනුදෙනු වලට මොනවද මේ පැමිණෙන ආණ්ඩුව සහ ඉදිරි අනාගත ජනාධිපතිවරයා සිද්ධ කරන්න කියන කාරණාව පිළිබඳව යතරතුරුද IMF එක මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයකුත් දක්වලා තියෙනවා. අලුතෙන් පත්වන ආණ්ඩුව සහ ජනාධිපතිවරයාත් එක්ක උන් කටයුතු කරන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා ඒ සම්බන්ධව තොරතුරු අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීලා තියෙන ආධාර වැඩසටහනේ 3 වෙනි සමාලෝචනය සිදු කරන කාල සීමාව ගැන ඇහුවට පස්සෙ උන් කියලා තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකාවත් එක්ක සාකච්ඡා කරන්න IMF එක බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගත්ත උත්සාහයේ විශාල ප්‍රගතියක් මේ වෙනකොට තියෙනවා. නමුත් තාමත් අවදානම් කලාපෙන් බැහැර වෙලා නැහැ කියලා IMF එකේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරයන් පස්සේ අලුත් රජයක් හරි ශ්‍රී ලංකාවේ ජනතාවගේ තීරණයත් එක්ක අනුව හරි ලැබෙන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයත් එක්ක ලංකාවට ලබා දීලා තියෙන ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යාම ගැන ශ්‍රී ලංකා බලධාරීන් එක්ක සාකච්ඡා කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියටත් වෙන ඕනෑම ආණ්ඩුවක් සමග IMF එක සාකච්ඡා කරලා වැඩ කරන්න සූදානම් බව සහ මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණ ප්‍රතිවලයෙන් පස්සේ සිද්ධ කරන්න සූදානම් කියන එක තමයි IMF එක පැත්තෙන් සඳහන් වෙලා තියෙන දිරුක්ෂේ.
හොඳයි, බොහොම ස්තුතියි මනෝජ්. මේ ජනාධිපතිවරණයක් අභිමුව ලාංකීය දේශපාලනයේ මේ වෙනකොට තියෙන උණුසුම් කරුණු කාරණා, ඒ වගේම තිරේ පිටපස තියෙන තොරතුරු සමාලෝචනය කරන්න සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය සමගින් මේ සතියේත් සම්බන්ධ වුණාට හෙට 17 වෙනිදා තවත් ජනාධිපතිවරණයට ආසන්න වෙනවා. එතකොට මාබුමෙන් පුවත් විශේෂාංගයේදී ඔබට පුළුවන් මනෝජ් එක්ක සම්බන්ධ වෙලා හෙට වෙනකොට ලාංකීය දේශපාලනයේ තවත් අලුත් තොරතුරු දැනගන්න. එමනම් මනෝජ්, එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා. බොහොම ස්තුතියි.
බොමසෝති දිලුක්ෂි අයිබෝන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.